ගරු මනෝජ් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මූලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමී, 2009 අංක 35 දරණ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම පිළිබඳව පැවැත්වෙන මෙම විවාදයේදී මුලින්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමා මේ විවාදයේ අතරතුර මතු කරපු කාරණා කීපයක් සම්බන්ධව මූලිකව අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම සුජිත් සංජය මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා කෑගල්ල දිස්ත්‍රික්කයේ සමහර කරුණු කාරණා කීපයක්ම. පළමුවෙන්ම කියන්න ඕන, ඒ කරුණ සම්බන්ධව විශාල වශයෙන් සාවද්‍ය තොරතුරු ප්‍රමාණයක් තිබුණා. එකක් තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල දිට්ඨ ආපදාවත් එක්ක නැවත පදිංචි කිරීම 3064ක් තියෙනවා. ඒ 3064 තුල නැවත පදිංචි කිරීම සම්බන්ධව මේ වෙනකොට නිසි ක්‍රියාමාර්ග අරන් නැහැ කියන චෝදනාව සුජි සංජය පෙරේරා මැතිතුමා අද ඉදිරිපත් කරා. මම මේ සංවාදයේ යන අතරතුරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත් ඒ අදාළ නිලධාරීන්ටත් ඔවුන් සමග සාකච්ඡා කළා. ලබාගත් තොරතුරු ඇසුරෙන් තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. විශේෂම කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල මේ වෙන විට 2422 පිරිසක් තමයි පූර්ණ හානි බවට පත් වෙලා කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුලේ අලුත් ඉඩම් ලබා දෙමින් පදිංචි කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. මොකද 642 පිරිසක් ඉන්නවා නැවත පදිංචි වෙන්න කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුලේ කැමති නැති හෝ විවිධ හේතු නිසා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එළියට යන පිරිසක් ඉන්නවා. එතකොට 2422 පිරිසක් තමයි නැවත පදිංචි කිරීමේ කටයුත්ත කරන්න තියෙන්නේ. ඒක නිසා සුජිත් සංජය පෙරේරා මැතිතුමා කියපු ඒ ඉලක්කමේ වෙනසක් තියෙනවා. ඉතින් මෙතනදී නැවත පදිංචි කරන්න තාම මැදිහත් වෙලා නැහැ කියන ඒ ප්‍රකාශයේ සමුලින්ම වැරදි. මොකද මම නියෝජනය කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ආසනය, දැදිගම වරකපල කොට්ටාසය නියෝජනය කරන්නේ. විශේෂම අපි රජයේ ඉඩම් වරකපල කොට්ටාසය තුළ විතරක් මේ වෙනකොට ඉඩම් අක්කර 237 ඉඩම් අපසරියකින් මේ වෙනකොට NBRI එකේ අනුමැතියලත් අක්කර 30 ඉඩම් ප්‍රමාණයක් මේ වෙනකොට භූමිය සකස් කරලා අවශ්‍ය මැනීම් කටයුතු කරන තැනට ගෙනත්ලා තියෙනවා. නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා භූමිය වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඉඩම් කට්ටි 52 සම්පූර්ණ වෙන් කරලා නැවත පදිංචි කිරීම සඳහා බෙදා දීලා තියෙනවා. ඒ වගේම තවත් ස්ථානයක ඉඩම් කට්ටි 10 මේ වෙනකොට අපි නැවත පදිංචි කිරීම සඳහා වෙන් කරලා නැවත පදිංචි කරලා පදිංචි කරන නිවාස ඉදි කරමින් තියෙනවා. ඒක නිසා නැවත පදිංචි කිරීමේ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. සුජිත් සංජය පෙරේරා මැතිතුමා කියන ওই යටියන්තොට බුලත් කෝපිටිය ආසනවල ඒ ආසනවල ආපදාවට පත් වෙච්ච පූර්ණ හානියට පත් වෙච්ච පිරිස් පවා අපි එම ඉඩම්වල පදිංචි කරන්න දැන් සැලසුම් කරලා තියෙනවා. ඒක නිසා නැවත පදිංචි කිරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා අපි ඔහු ඒ ගෙනාපු ඒ තර්කය සම්පූර්ණ සාවද්‍යයි වැරදි කියන ප්‍රකාශය මම මේ ගරු පාර්ලිමේන්තුව තුර ප්‍රකාශ කරන්න කැමතියි. පළවෙනි කාරණේ විදිහට. ඒ වගේම තමයි කෑගල්ල රෝහලේ තියෙන තත්වය රෝගීන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙන කියන තවත් කාරණයක් මතු කරා. එතනදී සංජය පෙරේරා මැතිතුමා දන්නේ නැතුව අමතක වෙලා තියෙනවා ඔවුන්ට ආණ්ඩුවක් තිබුණා කියලා. ඔවුන්ට ආණ්ඩු බලයක් තිබුණා. මේ හිටිගමම්ම ආපු ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපි 2026 වසරේ විශේෂයෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විදිහට අයවැයෙන් රුපියල් බිලියන 554 අපේ සෞඛ්‍ය ශිස්ත්‍රයේ වගේම මේ අමාත්‍යාංශයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ශිස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් මේ වෙනකොට අමාත්‍යාංශයේ කරමින් යනවා. එවැනි තත්ත්වයක් තුල මං හිතන්නේ සුජිත් සංජය පෙරේරා හිටපු අපේ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීවරයා විදිහට සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා මං හිතන්නේ ඉතාම දේශ සහගතව තමයි මේ ප්‍රකාශය කරන්නේ. මොකද ඔවුන්ගේ රජයේ තිබ්බ කාලේ, ඔවුන්ගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඔවුන් අසමත් වෙලා තිබුණා කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ රෝහල් පද්ධතියට අලුතෙන් යමක් ඉෂ්ට කරන්න. ඒක නිසා ඔව් ඉතාමත් ප්‍රහාරාත්මකව ඒ වගේම අපේ ආණ්ඩුව මේ කරගෙන යන වැඩ විවේචනාත්මක දකින්න මිසක් එහි සාධනීය කොටස් දකින්න සමත් වෙලා නැහැ. ඉතින් ඒ කාරණේ සිහිපත් කරමින්ම විශේෂයෙන්ම උදේවරුවේ අද මේ විවාදයේ අතරතුර කතා කරපු අපේ එක් මන්ත්‍රීවරයෙක් ඉතාමත් ප්‍රබල ලෙස ඔහුගේ අදහස ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් මෙම CDS එක සම්බන්ධව කතා කරනකොට ඔහු කියනවා හදිසි ආපදාවකදී මේ CDS එක අවශ්‍ය වෙනවලු. එහෙම නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. අපි දැක්වා දිට්ඨ ආපදා තත්ත්වයේ මත උනාට පස්සේ ඒ හදිසි ආපදා තත්ත්වයේ ඇතුලේ විශේෂයෙන්ම මේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තනතුර 2024 අගභාගයේ ඉඳන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තත්ත්වය ඇතුලේ ඉතා හොඳින් කලමනාකරණය කරගනිමින් හදිසි ආපදාවට අපි මුහුණ දුන්නා. ඒක නිසා ඔහුගේ ප්‍රකාශය මං හිතන්නේ එච්චර ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ඒක බොරුවක් කියන එක තමයි අපිට එතනින් තේරෙන්නේ. ඒ වගේම තමයි ඔහු කිව්වා ඔහුගේ විරෝධතාවයේ ප්‍රකාශ කරේ වෙන කාරණා නිසා නෙවෙයි, ආරක්ෂක මහණ්ඩලික ප්‍රධානී කියන තනතුර ඇත්තටම ගත්තොත් ආරක්ෂක ලේකම්වරයාට යටතේ තියෙන්නේ. ආරක්ෂක ලේකම්වරයා තමයි අණ දෙන්න බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියට බෑ අණ දෙන්න බෑ. ඔහුට ඒ හැකියාවක් නැහැ. ඔහුට තියෙන්නේ අදාළ සම්බන්ධීකරණයන් කිරීම පමණයි ඔහුට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියට අණ දීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඔහු ගෙනාපු තර්කය මං හිතන්නේ එතනින් බිඳ වැටෙනවා. ඒක නිසා තවදුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කියන මෙම තනතුර එම කාර්යාලයේ පවත්වාගෙන යෑමෙන් අනවශ්‍ය වැය බරක් එකතු වෙනවා ඇරෙන්න වෙන අන් කිසිවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා වසර 30කට අධික කාලයක් පැවති මේ යුද්ධය සමග සිදු වූ ත්‍රිවිධ හමුදා ව්‍යාප්තිය හා කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂකංශ අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම තමයි විශේෂයෙන්ම මෙහි කාර්යභාරය බවට පත් වුණේ. ඒ වගේම විශේෂයෙන්ම 2009 අවතැන්වීම, නැවත පදිංචි කිරීම, ඒ වගේම ජාතිය ගොඩනැන්වීම කියන කාරණා තමයි මේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර පිහිටවීමේදී ප්‍රකාශිත කාරණා බවට පත් වුණේ. එහෙත් සත්‍ය ඇත්ත මොකද්ද කියන එක මං හිතන්නේ රටම දන්න ප්‍රසිද්ධ රහසක්. ඒ තමයි ඒ එවකට හිටපු ෆීල්ඩ් මාර්ෂල් ජෙනරල් සරත් පොන්සේකා. විශේෂයෙන්ම දේශපාලන ප්‍රවාහයට එයි කියන බිහිතිය එවකට තිබුණ පාලකයින්ට තිබුණා. එහෙනම් ඔහු දේශපාලන ප්‍රවාහයට ඇවිල්ලා ඔවුන්ට අභියෝගයක් වෙන එක නවත්තන්න නම් කරන්න තිබුණ හොඳම දේ තමයි ඔහුව වෙනත් තැනක රඳවා තැබීම තමයි කළ යුතු වන්නේ. ඒක නිසා තමයි මේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කියන ඒ තනතුර හදමින් එවකට මෙම තනතුර ස්ථාපිත කරේ. ඒක තමයි මේ ඇත්ත කතාව. ඒ ප්‍රකාශිත අරමුණ කෙසේ වෙතත් සත්‍ය කතාව බවට පත් උනේ සරත් පොන්සේකා මැතිතුමා විශේෂම දේශපාලන ප්‍රවාහයට ප්‍රවේශ වෙයි කියන ඒ බය ඔවුන්ට තිබුණා. නමුත් දැන් පවතින තත්ත්වයේ සලකලා බලලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ වී විශේෂයෙන්ම විශේෂිත වූ කාර්යාලයක් හෝ වෙනත් තනතුරක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව දැන් අපට දැනෙමින් තියෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව තුළ සිදුවන මේ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ඒ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයටම කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒක නිසා මං හිතන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර කියන එක තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය තවදුරටත් ඇතිවන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම ගත්තොත් මෙම පනත අහෝසි කිරීමට අදාළව ප්‍රධාන තාර්කික සාධක ගණනාවක්ම මතු වෙනවා. ඒ තමයි 2009 අංක 35 දන්න ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම යනු හුදෙක් පරිපාලන තීරණයක් නෙවෙයි. එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණය නූතන කාර්යක්ෂම හා ප්‍රතිඵලදායක දිශානතිනකට යොමු කරන උපාය මාර්ග රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. ඒ වගේම LTTE ත්‍රස්තවාදයේ පරාජය කළ වහාම පශ්චාත් යුද සමය තුළ පැවති අවතැන්වීම, නැවත පදිංචිය, ජාතිය ගොඩනැංවීම යන කාරණා ගැන සිතමින් ඉදිරිපත් කළත් මෙම ව්‍යුහය වත්මන් සාමකාමී තාක්ෂණික සහ සංවර්ධන අභියෝගවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම අපේ රජයේ වගකීමකි. ඒ වගේම මෙම CDS පනත අහෝසි කිරීමට රජය ගෙන ඇති යෝජනාව තනි තනතුරක් ඉවත් කිරීමට එහා ගිය ප්‍රධාන අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ ඉදිරි දශක කිහිපය සඳහා ආරක්ෂක සම්බන්ධීකරණය, හමුදා පරිපාලනය හා ජාතික ආරක්ෂක වගකීම් වඩාත් කාර්යක්ෂමව සංවිධානය කරන්නේ කෙසේද යන්න නැවත සමාලෝචනය කිරීම මෙමගින් සිදු කරයි. විශේෂයෙන්ම CDS පනත මගින් අහෝසි කිරීම මගින් විශේෂ වාසි ගණනාවක්ම අපිට ලැබෙනවා ගරු මන්ත්‍රි මුලාසනාතුර මන්ත්‍රීතුමිය. එම වාසි සියල්ලම එකට එකතු කරගෙන මං හිතන්නේ ඉදිරියේදී කටයුතු කිරීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම විශාල මුදල් ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන් රුපියල් බිලියන 8.7ක් විතර. ඒ වගේම ගත්තහම අපිට 2024
දෙසැම්බර්
31 ඉඳන් මේ වෙනකම්ම අපිට එම තනතුර නැති වුණාට ආරක්ෂක කටයුතු සියල්ලම සම්බන්ධීකරණය කරලා තියෙනවා. ඒ අනුව ගත්තහම මේම තනතුර අපිට නොමැතිකමින් ආරක්ෂක අමාත්‍ය නොමැතිකම තිබුණත් අපිට ආරක්ෂක කටයුතු ඉතා නිවැරදිව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා කාරණ ඉදිරිපත් කරමින්ම මෙම තනතුර අහෝසි කිරීම තුළින් අපිට ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමව ආරක්ෂක කටයුතු පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණ ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.